මෙන්න මේ විදිහට යම් කෙනෙකුට අඩුපාඩුව සිද්ධ කළොත් අඩුපාඩුව කරපු එකනට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා. දසදහස සක්වල සත්වයින්ට අපි ලෝභයේ ද්වේෂයේ මෝහයේ කියන මේ පාප ධර්ම හැංගීමේ හිතක් නගනකොට ඒකෙන් විහිද විස කිරණ විහිදෙනවා. ඒ විස ශක්තිය ලෝකයේ විශාල පාඩුවක් කරනවා. මසාපියක් ඇති කරනවා. දාහ ගිනි ඇති කරනවා. ඔය අතර සාන්ත උත්තම අදහස් පතුරවන පිරිසක් නිසා අර ලෝභ දේශ මොහ සාපයෙන් ලෝකෙ ගිනි ගන්න වෙනසෙන්නේ ඒක මැකෙනවා අර උතුම් අයගේ සෙත් පැතීම නිසා. එහෙනම් ලෝකෙ වේගලා තියෙනවා. හැබැයි ලෝකයාට මේ සාපය කරපුවාම ලෝකෙ ජීවත් වෙන සත්වයින්ට වන්දි ගෙවන්න සිද්ධ වෙනවා ඔහු කරපු අපරාධයෙන්. ඉතින් එක ලෝභ හිත පතිරෙව්වොත් ඒකෙන් ඇති වුණා වූ පාඩුවට වන්දි ගෙවන්නට කොච්චර කල් ගියන්ද? මෙන්න මේ නිසා කියනවා පාපයේ සුළු මොහොතක කළොත් කල්ප ගණන් විපාක ගෙවන්න වෙනවා කියලා. පාපයේ විපාක ගෙවන්න. ඔක්කොටම ගෙවන්න වෙනවා. මුළු සංසාරගත සත්වයින් ලෝකේ ඉන්න සත්වයින්ටම වන්දි ගෙවන්න වෙනවා. එක එක ආකාරයෙන් ගෙවනවා. මෙන්න මේක තමයි සත්ව වේලා ගෙවන්නේ. දැන් සතුන් තුලින් අපිට දකින්න ලැබෙන සුන්දර ලෝකයක්. පංචකාම සහිත ලෝකයේද ඒ අනුපාදු සකස් කරලා දෙනවා. එකතු කරලා දෙනවා කෑයි. ඒ තමන් කරපු කරච්චලේ හැටියට අපව සකස් කරලා දෙන දේවල්. සරුසාරත්වයක් නැති කරලා දාපු හරේ කාදාම්කු එකන. මොකද කරන්නේ? තමන්ගේ අසුචි පිළපවා ලෝකයට පෝරක් කරලා අපව දෙන්න ඕන. ඒකත් අපව දෙනවා පුළුවන්. දැන් අසුචි ටිකක් දාලා දෙලා මිරිස් දහක ඉතර වැඩිවොත් හරියන්නේ. ගොම්පෝ ටිකක් දාලා හිටගාම හරියනවා. වෙන සතියේ. මොකද ඒකට අවශ්‍ය කරන්න ආව පෝර ටික එහෙන් දෙන්න. හරේ විනාශ කරලා දැම්ම නම් හරේ හදලා දෙන්න ඕන. මලාට පස්සේ ගන්න ඇට කටත් කුරු කරලා දැම්මම ඇට පෝර කියලා. ඒකත් ගහට පෝරක් කරලා දෙන්න. අර හරේ කාපේ වෙන අපහු ගියේ නැහැ. අර මාංශයේ රසේ නැති කරුවෙන මාංශයෙන් ගෙවුවා. අර කිරිහිවත් සාර ධර්ම වල තියෙන ගුණේ නැති කරුවෙන කිරි වලින් ගෙවුවා. මිනිසුන් කම්මැලි කරවල මිනිසුන් පාඩු කරවුවාට බර ඇදලා මහන්සියෙන් ගෙවුවා. අන්තිමට මිනිසුන්ට තලාපෙලා ශාප කරපියන් ලෝකෙට ශබ්ද කම්පන විස ශබ්ද කම්පන හදපුවා. හංකරේ හයි කරලා දෙනා ඩණ්ඩං ගාලා ගහපුවාම ඒකෙන් ගෙවුණා. මරුණත් මරුණත් නැවතේ හැමතෙද වැරදි ඉතේ කියලා Hindu කියවට හරියන්නේ නැහැ. හැමතෙ වැරදෙනකොට එයා පුළුවන් කාලේ මිනිස්සේ එක දයිල කාලේ ලෝකේ අර ශාප කරපියන් ලෝකේ හැරගත විස කෑලි ඔක්කොම විදිලා විදිලා යනවා අර හංකරේට වැරදෙනකොට. ඒක එක්තරා ශබ්ද සාපරය. ඉතයිදා පෙරපද හදලා ගහපුවාම වාහිර ලෝකෙ ඉදිරිච්ච විස කෙරෙන පිටිරය. ඒ කම්පණය. ඒ ශක්තිය ඇතුළු නම් හයකගේ හංකදේ. නිකන් ඒ හංකදේ ගහන්න බෑ. එදා කරපු එකෙන් කරපු සාපේට අපහු වන්දි ගියෝ නැහැ. කොහොමද අපි යම් කිසි කෙනෙකුට යමක් කළොත් මේ ලෝකෙන් කවදාවත් වේග යන්න තැනක් නැහැ. කරපු පාපයක් නොත් මොන විදිහෙන් හරි වන්දි ගෙවන්න ඕන. වන්දි ගෙවෙන තුරු අපිට නිදහස් වෙන්න බෑ. මේක නිසා කිනා කරපු පාපයට කවදා හරි වන්දි ගෙවෙනකම් බේරිලක් නැහැ කියේ. ඉතින් මෙන්න මේකයි අපිට වෙලා තියෙන ක්‍රමී. දැන් අපි ඕක දකින්න නැති නිසා ලෝක සත්‍යයට අසාධාරණයක් කරනවා කියලා කියනවා. හැබැයි මිනිසු අසාධාරණ කරන්න අවශ්‍ය නැහැ. ඒ ගෙවන්නේ න වන්දි ධර්මතාවයෙන් ගෙවෙන්නේ ඉඩ දුන්නා නම් මිනිසුන් නියම විදිහට ගෙවෙනවා. නමුත් මිනිසු බලහත්කාරයෙන් අසාධාරණයක් ගන්න ගිහිල්ලා ඒ ලැබෙන වන්දියේ ඒකත් අනුපරගෙන ඒකත් පහු වෙනවා. ඒක සතේකත් මිනිසු මරන්න නැතුව හිටියන ප්‍රාණඝාත නොකර හිටියන මාස ඕන තරම් හම්බ වෙනවා. දැන් මේක ලොකු ප්‍රශ්නයක්. මාළු මරන්න නැතුව දැල් දාලා මාළු මරන්න නැතුව හිටියන මිනිස්සු කාලා ඉවර කරන්න බැරි තරම් මාළු හම්බ වෙනවා. එහෙම ස්වභාව ධර්මයක් ලෝකේ තියෙද්දි මිනිස්සු ස්වභාව ධර්මයට විරුද්ධව පිටුපාලා අසාධාරණ විදිහට ප්‍රාණඝාත කරන්න ගිහිල්ලා මේ විනාශ කරලා තියෙනවා. මස් නැති කරලා තියෙනවා. අද හිතා ඉන්නේ මැරුවේ නැත්නම් කොයිද මා? මත් කන හින්දානේ මරන්නේ. මස්ලින් කියලා කියන. මරණ හින්දා මස් නැති වෙලා තියෙනවා කියොත් මොකද කියන්නේ? මිනිස්සු සතු මරණ හින්දායි මස් හිඟ වෙලා තියෙන්නේ. මත් කන හින්දා නෙමෙයි. සතු මරණ හින්දා. අපි දැන් ඔකියොත් හරි ප්‍රශ්නයක් වෙනවා. මොන න්‍යාය මොන න්‍යායද එකකද මේ කතා කරන්නේ කියලා එකපාර හිතක් එනවා.
වෙන්න පුළුවන් දෙයක්ද මේ කියන්නේ කියලා. අය පොඩ්ඩක් අපි විමසලා බලමු අපි අගමුද. අපි එක හරකෙක්ව හදන්නේ. ඒක එළුවේ බැටළුවේ එක සතෙක්ව හදන්නේ නැහැ කුකුලේ කූරේ කවුරුවත් හදන්නේ නැහැ. සතෝ ඝාතනේ කරන්නේම නැහැ. කොටි වරායන කන්නේත් නැහැ වෙන සතෙක් වරායන කන්නේත් නැහැ. හැබැයි මස් කනවා ලැබුණා. එතන ඉන්නේ. පවතවාසේ. ඒක අසාධාරණයක් නැති නිසා බුදුරන් වහන්සේ දැනුදී තහදාන්නේ නැති නිසා හේතු දෙයක් අපි දන්නවා. මස් කෑම නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. සතු මරණය. සතු මරණ නැතුව ඉන්න. දැන් කැලේ ඉන්න වල් හරක් ගෙනහල්ලා තමයි මේ හීලෑ කරගෙන කුළු හරක් ගෙනහැල්ලා හීලෑ කරගෙන තමයි අපි ගම් හරක් කරගෙන තියෙන්නේ. නැහැ ඕක මොකක් කැලේ. කැලේ කාලේ හැදෙන සතු. මිනිසු හැදුවේ නැහැ නම් ඕ මිනිසු ආශ්‍රේ නැහැ උන් ඉන්නේ කැලේ. හැබැයි එක දෙයක් වෙනවා. අද දකින්න හම්බෙන දෙයක් තියෙනවා. උන්ගේ පාඩුවේ උන්ට නිදහසේ හැදෙන්න ඇරියෝ හැල බෝ වෙනවා විශාල වශයෙන්. හරක් හැල විශාල වශයෙන් බෝ වෙනවා. දැන් ඕක අද තොප්පු වෙලා තියෙන්නේ. දැන් සමහර පැටි තියෙනවා කවුරුවත් හරක් බලන්නේ නැහැ හදන්නේ නැහැ කැලේ දැල්ලා ඉන්න හරක් ඉන්නවා. උන්ගේ හරක් හැල ඉන්නවා මහා ගවරල් ගාව කපටි ගන්න. මෙන්න මේ ක්‍රියාවලිය ඔතන සිද්ධ වෙනවා. උපක්‍රමයෙන් හරක් වරණය නතර කරලා ඔක්කොම නතර කරලා දැම්මනා. අර කැලේ හරක් විශාල වශයෙන් බෝ වෙලා දැන්te ඉන්න හරක් ගොඩ වගේ සිය ගුණයකට වැඩිය හරක් හැදෙනවා. ඌරු හදන්නේත් නෑ. ඌරු මරන්නේත් නෑ. ඌරුතර විදිහමයි. දැන් උපක්‍රමලේ වරායන කන්න නිසා තමයි මේ ඌරු නැති වෙලා තියෙන්නේ. ඌරුතර වගේ සිය ගුණයක වැඩි වෙනවා. වෙන එකම සතෙක්ව හදන්න දුවහම කැලෑවේ හැදෙන සත්තු නිදාහේ හැදෙන්න ඇරියෝ උන් දැන්te තියෙන ගොඩට වඩා සිය ගුණයකට වැඩි සත්ව කාණ්ඩ බිහි වෙනවා. හැබැයි කොටිත් ඒ වගේම අද ඉන්නේ කොටි දෙන්න තුන් දෙනා නම් කොටි 20ක් 30ක් හැදෙනවා. උන්ගේ ගාන තියන්නේ ධර්මතාවය මේ සකස් කරලා දෙන්නේ ගානට. පාලනයක් තියෙනවා. ඊට පස්සේ මොකද කරන්නේ? කර්මයේ විපාකය ගවන්න තිරසනා වෙලා ඉපදිලා. ලෝකයේ ගත්ත පාපයේ වන්දි ගවන්න නැහැ කරපු හිංගී අඩුපාඩුවේ වන්දි ගවන්න ඒ වන්දිය වශයෙන් ඒ සාරේ දෙන්න ඉපදිලා. ඌ ඒ වන්දිය ගවගෙන පාප විපාකය ගෙවනවා. ධර්මතාවය හැදෙනවා. ඊට අනුකූල පැත්ත. ගෝණා ලොකු වෙනවා. ලොකු වෙනකන් ඌ දුවලා පැනලා ජීවත් වෙනවා. මොකද සද්දයක් ඇහුන ගමන් බුස් ගාලා පැනලා දෙනවා අල්ලන්න බැහැ. හැබැයි අපේ කතාවක් ඉදිරියට තියෙනවා කණේ ගෝණාටද කියලා. ඒක වෙලා අහන. අහනකොට අහනකොට උත්තර දුන්නේ නැහැ නං කියනවා කණේ ගෝණාට හිර වෙලාද කියලා. ගෝණාට ගැන කිව්වොත්. ගෝණා උස්මහත් වෙලා මසෙන් පිරිලා නියම ගානට ආවට පස්සේ මේ කණාස්යෙන් උගේ ඇටයක් මතුවෙලා කන් දෙකේ සිද්ද්‍රාව වැහිනවා. සිද්ද්‍රාව වැහුනට පස්සේ උඹට සද්ද කරනවා ඇහෙන්නේ. කොටිය හිමින් හිමින් ලඟ වෙනකොට පිටිපස්සේ ලඟ වෙනකොට සද්ද ඇහෙන්නේ නැති වෙනින්ද උඹ සද්ද ඇතුවේ ඉන්නේ. හැබැයි දැන් මතෙන් නායකයවට නියම ගානට කල පිළිලා ඉවරයි. මැදි වයසේ රැවිලිලා තරුණ වයසේ පිළිලා උගේ જાතියත් බෝ කරලා අවසාන කාලේ මේක වෙන්නේ. ඒ වයතර ගිහින්නේ. අන්න අහු වෙනවා කොටිය. අන්න කොටියට අහු වෙන්නේ ධර්ම රටාව. ඌරා දුවලා පැනලා ඔක්කොම ජීවත් වෙලා ඉන්නා එතකන් ඌට දඟලන දේ පුදුම. කැලේ ඉන්න සතු කැලේ සතු අල්ලන්නේ ක්‍රමානුකූල රටාව. ඊට ගැළපෙන කාවිසක් වෙන එක කන්නේ. ක්‍රමිත ඒක. ඌරා ලොකු වෙලා ඌ පැටව දානෙම පැටව දාලා ඒ කාලේ වුණාට පස්සේ. ඌගේ මස මෝරලා ගිහිල්ලා බඩ බිම ගෑවෙන්න පටන් ගන්නවා. බඩ බිම ගෑවෙන්න පටන් ගත්තාම පස්සේ ඌට දුවන්න බැහැ. දැන් මස දෙන්න ගානට හැදිලා ඉවරයි. දැන් කිසි අමාරුවක් නැහැ පැනු ගමන් කුඩියට අහු වෙනවා. පොර කන්නත් බැහැ ළඟලන්නත් බැහැ. අන්තිවර මස් බෝලේ වෙලා උඩ අහු වෙනවා. අන්න පුරා ගුදුරු වෙන්න ධර්මතාවය හැදිලා තියෙනේ. දැන් ඔය ක්‍රමයට අර හැදෙන සත්තු කොටස. ඒක කොටස 100 ගුණයක් වැඩි වෙලා තියෙනකොට. කොටිය හරි ඌට දැන් සත්තුන්ගේ ඇඟම කන්නේ මසම කන්නේ. ඌට අවශ්‍ය ප්‍රමාණය ආහාරය නැති නිසා. ඌ ප්‍රිය කරන ආහාරය ඔය සතාගේ බොක්ක. ඌ වෙන දෙයක් කන්නේ. ඔක තමයි කොටියගේ ආහාරය. කොටිය මොකද කරන්නේ? ඕක අල්ලගෙන වරාගෙන ඇදගෙන යන්නේ ගලක් උඩට. එහාට තල්ලා මෙහාට තල්ලා හංකඩේ ඇදලා දාලා බොක්ක කාලා යන්නේ. ඌට ඇති බලන් ඉන්න සත්තු ඉන්නවා ඔගේ මත්තකට ඌට ඇති. ගල උඩන මත් එකේ තියෙන හවස කොටියදී මෙඩිය කරලා ගියාම කාට සත් හිංසාවක් කරන්නේ නැහැ. ඉන්න ගාමී ඉන්න මිනිස්සු උදේ ගල උඩට ගියාම කොටියක් නැහැ කවුරුවත් නැහැ. නිදහස් මස් වැදෙලි ගල උඩ. දැන් එක හරකේක ඉන්න නැහැ. එක ගෝණේකේ මස් මාසෙකට නැති මිනිස්සුන්ට දැන් දවසකට ගෝණු කී දෙනෙක් මස් තියෙනවා. මිනිස්සු එක සත් එකම මැරි වෙනවා. නම් අසල අලු පාළු වකුණින් නැහැ මිනිස්සු ධර්මතාවයෙන් ක්‍රමයක් හැදිලා තියෙනවා. පන්දියක් ලෝකයට ගෙවන්න උනා නම් ඒ වන්දිය ගෙවන්න ක්‍රමයක් ලෝක ධර්මතාවයෙන් හැදිලා තියෙනවා. අනිත් ලෝක ධර්මතාවයේ පිටුපාලා මිනිස්සු උපක්‍රමශීලීව සතු මරන්න පටන් ගන්නේ තමයි මස් නතර වෙලා තියෙන්නේ. මේ මස් වල ප්‍රශ්නේ නෙමෙයි තියෙන්නේ සතු මරණ ප්‍රශ්නේ. මේ සතු මරණය කොහොම අතනමත කරන්න පුළුවන්කමක් නෑ හොඳයි කිය. ඒක අපරාධයක්. ප්‍රාණඝාත කරන මොහොතක් ගාමි. ඇටිය සාපේ. මේ ලෝකේ විනාශ වෙන්න හේතු වෙනවා. ඉතින් අපි දැනවත් තියෙන්නේ සතු මස් කතාව නෙමෙයි එතන තියෙන්නේ ප්‍රාණඝාත නොකළ යුතුයි. ප්‍රාණඝාතයට නොකරවිය යුතුයි. අනුබල නොදිය යුතුයි ඒක වර්ණානුකූල යුතුයි. ප්‍රාණඝාතය හොඳ නෑ. මස් කෑමයි ප්‍රාණඝාතයයි දෙකක් ওই දෙක පටලවාගෙන තියෙන්නේ ඔන්නෝම සියුම් තැනකින් තෝරා ගන්න බැරි. දැන් සියුම් නුවණින් බුදුරන් වහන්සේ දැකලා පෙන්වෝ කාරණයන් නිසා තමයි මස් වල ඇති වරදක් නෑ ප්‍රාණඝාතය කරන්න එපා කියන්නේ ඔකට. ප්‍රාණඝාතයයි වරද මස් නෙමෙයි. මස් කියන්නේ පාඩු කරපු සත්තු වන්දි කියවනේ. අපේම ලැබිච්ච ආහාරය අඩුපාඩුවට උන් අපහුව වන්දි කියවනේ. මේ මස් වල ප්‍රශ්නයක් මෙත් වැඩිවෙන්නේ නෑ. අදිත්තං අසුතං අපරිසංකිතං තී කියලා තින්නේ පස්සේ පනවපු නීතියක් තියෙන ඔය කියන ඔය බණවරේ මුල් කරගෙන. ඔකේ දර මේ කියන්නේ මෙයාගේ ත්‍රිහ සේනාධිපතිගේ ඔය කාර්යය මුල් කරගෙන. නිගණ්ඨ නාථ පුත්‍රගේ විවිධ කෑ ගහන මුල් කාර්යය මුල් කරගෙන. මේ වෙලාවයි තමයි පෙන්වෙන්නේ මරණ වාක්‍ය දැක්කේ නැත්නම් දැනුනේ නැත්නම් ඇහුවේ නැත්නම් සැක නැත්නම් ඔය කාරණා තුන නැති වාසියක් පරිහරණය කරන්න. කියලා පෙන්වුවේ ඒකට. ඒකත් පවු නිසා නෙමෙයි. ඒ හේතුව නිසා යම් කිසි කෙනෙක් ප්‍රාණඝාතයක් කරලා හිටන් භික්ෂූන් වහන්සේට දානයක් දෙනවා නම් ඔහු පව් පහක් කරගත කෙනෙක් වෙනවා කියලා වෙන්නේ. උඩ පව් පහක් සිද්ධ වෙනවා. යව සතා ගිනව යන යම් නියෝගයක් පනවයි. පළවෙනි දූෂ්‍ය මානසිකත්වයෙන් පනවන්නා වූ දූෂ්‍ය වටිනේ නිසා පළවෙනි පාප කර්මය සිද්ධ වෙනවා. ඒ සතා ඇදගෙන ඒමේදී මරණයට ගෙනීමේදී යම් කිසි දුක් වේදනාවක් ඉදිරවද. ඒ හේතුවෙන් උකර දෙවෙනි පාප කර්මයට සම්බන්ධ වෙනවා. මේ සතා මරව යන නියෝගයක් දෙයිද තුන්වෙනි පාප කර්මයේ සිද්ධ වෙන්නේ. ඊයනු සතා මැරුවේද හතරවෙනි පාප කර්මයේ සිද්ධ වෙන්නේ. මේ ආකාරයෙන් අසාධාරණව හදාගත්ත වශයෙන් යමි බිස්සුව වෙන දානයක් දුන්නොත් අසාධාරණ දෙයින් දන් දීමේ පස්වෙනි පාප කර්මයේ සිද්ධ වෙන්නේ. නෑ කාරණේ හරියි. ඔක මස් මාළු වලට කරවල වලට වෙන් කරන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක බලන්න ඕනේ ඉතින් ගිහින්. හොඳ කඩේට ගිහිල්ලා මස් අරන් ඉන්න. යව සතා ගෙනෙව. කනේවල. කනේවා කියලා දිනවද? දැන් සතා ඇදගෙන ඉනවා කියන එකක් වෙලා තිබුණා. මේ සතා මරව කියන යෝගයක් දුන්නා. දැන් අපිට දානියක් දෙන්න හිතෙලා දැන් මස් තියෙන්න හදන්නේ. දැන් කඩේට ගිහලා මස් ටික අරන් ඉන්න කියන. දැන් යව සතා ගෙනව කියන නියෝගයක් එතන ආවද? ඒ පාපේ සම්බන්ධද? ඒ ආගේ උත්තරේ නිසා සතෙක් ඇදගෙන ආවද? මේ සතා මරව යන නියෝගයක් එතන සිද්ධ වුණාද? එහෙම නියෝගය පරිදි සතෙක් මැරුවද? ඔය හතරම සිද්ධ වුණා. එයා ඒ හතර සිද්ධ වෙලා තියෙන මස් වල මරලා දාලා තියෙන මස් වල ඒ කියන්නේ පවත්ත මාසයේ වරදක් නැහැ කියන්නේ. ජීවත් වෙලා ඉන්න සතා සඳහායි ඔය පව් පහ තියෙන්නේ. එහෙනම් හතරකින් අසුද්ධ භාවයට පත් වෙච්ච නැති වශයෙන් දානයක් දුන්නා පස්වෙනි එකේ. අනේ පවත්ත මාසයේ දානියත් එකලා කිසිම සම්බන්ධයක් නැහැ පවත්ත මාසයේ කියන්නේ ජීවත් වෙ ඉන්න සතා නෙමෙයි මැරිච්ච සතාගේ මස. ජීවත් වෙලා ඉන්න සතාගේ මසට අනපනවන්න කියවන්න අයිතියක් නැහැ. හැබැයි ලෝක සත්‍යයේ සතු මරණය ගැන අපිට කරන්න දෙයක්වත් නැහැ. අල්ලපු වැඩි චුන්දසූකර උරමරවා කියලා බුදුරන් වහන්සේ දහන කලිත් නේ. හේතුවක් උඩ. චුන්දසූකර අන්තිමට ඔසුපත් නරකයක් දැකලා කෑ ගහන්න පටන් ගත්තා. මේ කෑ ගහන වෙලාවේදී ඔසුපත් නරකයක් දැකලා කෑ ගහන වෙලාවේදී බුදුරන් වහන්සේ අහනවා මහණි ඇහෙනවද චුන්දසූකරගේ සද්දේ? උරමරව පාපේට ඔසුපත් නරකයක් දැකලා අයියෝ කෑ ගහන්නේ. ඒක වළකන්න බැරි එකයි. ඉතින් ස්වාමී මෙච්චර ළඟ හිටියා. ධර්මය දේශනා කරන වීර බීර ගන්න බැරි. භික්ෂුන් වහන්සේලා බුදුරණන් හතේ ගහන. ඔහුට දයානුකම්පාවෙන් මම බණ කිව්වේ ඇති. බණ කිව්වේ නෙමෙයි බණ නොකිව්වේ දයානුකම්පාවෙන් කියලා දේශනා කරා. ස්වාමීන් ඒ කියන්නේ. චුන්දසූකර වගේ මිත්‍යා දෘෂ්ටිය තරමට මම ඔතන බණ කියන්න ගියානම් ඔක මටත් බයිනවා ධර්මයට අදොස් කියන. ඌ ඒ જાතියේ. ඌ ආර්ය උපවාදයක් කරගෙන ධර්මයට දොස් කියලා අටවහන හරකට යනවා ඒකට. ඌ කෙරෙහි අනුකම්පාව මම නොගිය ඔන්න දැන් ඌරමරු පාවිල ඔසුපත් මරකයට ගියා. ඊට මෙහා එක. මම බණ කියලා කියන ඌට සිද්ධෙන්නේ මට වැන්නලා දොස් කියලා ධර්මයට දොස් කියලා අටවහන හරකේ උපදින්නේ ඊට වඩා කෝටි ගානක පාපයක් කරගෙන. ඒ නිසායි මම ඌට බණ කිව්වේ නැහැ. දැන් හොඳ දේශනාවකේ තරමින් තියෙනවා පේන. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ ධර්ම දේශනා කරන්න යන්න සුදුසුසත් නුසුසුසාරේ බණ කියන්නේ යන්න එපා කියන්නේ. මොකද හේතුව? ඒ බුද්ධ නියමයන් අද කල කරලා මේ ලෝකේ ඉන්න ඔකටම බුදුදහම දෙන්න යනවා. බුදුදහමට අනුකූලව අමද්දේප ව්‍යාපාර පිටවන්න යනවා. නිර්වාංශ ලෝකයක් හදන්න යනවා. නමුත් දන්නේ බුදුයන් වහන්සේ දේශනා කරපු න්‍යායයට අඩංගු වැඩක් දෙයක් කරන්න කියලා. එහෙම කරන්න ගියහම අපි කරන්න හදපු වැඩේ මෙච්චර කල් සිද්ධ වෙලා තියෙනවා. අවුරුදු කීයක ඉඳන් අමද්දේප සංවිධානය කරනවා. කළාද කොහොමද? සම්පූර්ණ වෙලා සාර්ථක වෙලා තියෙනවා. බීම අත්තරවන්න සූදු අත්තරවන්න කියලා කොයිතරම් කාලෙක ඉඳන් සංවිධානය කරනවා. ප්‍රාණඝාතය නවත්තන්න කියලා කොච්චර සංවිධානය කරනවාද? කෙරලා තියෙනවා දෙකක්. එක්තරා අවස්ථාවක කතාවක් තියෙනවා. රජ කෙනෙක් තමන්ගේ උයනේ මෝරලක් ඉන්නවා දැකලා, හරිම ලස්සන මෝරලක් දැකලා, ඒකට ආසාවෙන් වැඩි ආරක්ෂාව සකස් කරන්න ගියා. ඒ මෝරල වර්ධනය වෙන්න කියලා ඉන්න ව්‍යාග්‍රයෝ ඉන්නේ ඔක්කොම අල්ලලා ඒ උයනේ ඈත කැලෑවට ගිහින් දාලා කිව්වා. නිදහසේ මුවන්ට ජීවත් වෙන්න සලස්වලා දෙන්නේ. ඒ නියෝගය පරිදි මොකද කරන්න ගිහිල්ලා එකන් එයින පිළිස අර ව්‍යාග්‍රය කුරු කරලා අල්ලලා ඒ කැලෑවෙන් වෙන කැලෑවට තමයි මුවන්ට හිරිහැරගෙන කිසිම සතියක් තියන්නේ නැති. ඔහොම තියලා අවුරුද්දක් හමාරක් ගියාට පස්සේ හජිරුවන්ට ඕන වුණා දැන් උයෙන්ද කියලා මෝරහැලේ ලස්සන බලන්න. දැන් කොච්චර මෝරහැලක් ඇද්ද? ගිහිලා බලපුවාම කෙට්ටු වෙලා වැහැරිලා ගියේ ඇට ගැහිච්ච මෝහ හතර පහ දෙනෙක් ඉන්නවා. මෝරහැල නැහැලු. හජිරුවන් මොකද මෙහෙම වෙන්නේ හේතුව? අනේ ස්වාමීනි ඔබ වහන්සේ කිව්ව නිසා විදිය කළා. සිද්ධ වෙන්නේ මේකයි. දැන් ඕකේ යම් කිසි මොහොතකට අසනීපයක් වුණොත් එහෙම. දුවන්න පයින්න බැරි වෙන අවස්ථාවේදී අර අරුන් ඉන්න වෙලාවේ අර කුරුකේ ඉන්න වෙලාවේ උන් පැනලා ඒක මරාගෙන කනවා. දැන් අර ලෙඩේක ගායවි ගෑවි එනකොට ඒක මරන්න කෙනෙකුත් නැහැ, කවුරුවත් සම්බන්ධයක් නැහැ. ඒක කෙරගාගෙන යන තනකොළ කාගෙන පිටපස්සෙන් එනවා අනිත් රෝගියෝ. අර ලෙඩේ උන්ට ඇදිලා වසංගත පෝ වෙනවා. මෙන්න මේ නිසා ලෙඩේ උන් ජීවත් වෙනකොට ඒ හේතියෙන් අනික් වෙන වසංගත පෝ වෙලා ඉන්න හොඳ මෝරල් ඔක්කොම ඇති. දැන් ඔය ඉතුරු ආන්නේ ඒ ලෙඩ වෙලා ඉන්නේ හතර පහ දිනක් ඉතුරුයි කියලා. දැන් එන බලාපොරොත්තු වෙච්ච ලෝකෙ අපිට ඕනට හදන්න බැහැ. ස්වභාව ධර්මයේ යම් ක්‍රමයක් තිබුණා නම් එදා සිද්ධ වුණේ අන්න ඒකයි. ඒකට අවශ්‍ය කරන්න ඕන කාරණේ එතන සිද්ධ වුණාම අපට ප්‍රශ්නේ ඉන්නේ නැහැ. අපි ඕන කෙනෙක් හැකවල් දාලා හදන්න ගියාට පස්සේ ඒකට විරුද්ධව අනික් අයටත් ඒ කරදරයක් වෙනවා. දැන් මේක මේ සියුම් දේවල් මේ දහම් රටා කියන්නේ. මේවා තේරුම් අරගන්න ඕනේ හරි ගැඹුරුයි.